ගරු සීබී රත්නායක මැතිතුම ඔබතුමාට විනාඩි 10යි.
ගරු නියෝජිත
ඕඩර් ප්ලීස්. ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධානතුමා, පනතේ වැඩ කටයුතු අවසන් වෙන තෙක් අපිට කාලය අවශ්‍ය වෙනවා.
නියෝජිත කතානායකතුමනි, වැඩ කටයුතු අවසන් වෙන තෙක් දිවාහාරයේ කාල වේලාවෙන් ලබා ගන්න එක සතුටුයි කියලා යෝජනා
කරා. ස්වභාවිකවද?
හයි.
හරි, බොහොම ස්තුතියි. ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජිත කතානායකතුමනි, මෝටර වාහන සංශෝධන පනත කෙටුම්පත යටතේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව මම විශේෂයෙන් සතුටු වෙනවා. ඒ වගේම සමස්ත රටේ ජනතාවට තමන්ගේ බඩගින්න වගේම තමන්ගේ ප්‍රවාහන කටයුත්ත නිසි ලෙස නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමක් තියෙනවා. අපි එකිනෙකාට එක එක ඇඟිල්ල දික් කරගත්තත් නමුත් මේක විධිමත් කිරීම නියාමනය කිරීමේ වගකීමක් අපිට තියෙනවා. මේ කාරණේදී මොනතරම් බාධක, මොනතරම් ප්‍රශ්න, මොනතරම් විවේචන ආවත් මේකෙදී ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක නතර කරගන්න අපි වැඩපිළිවෙල සකස් කරන්න. නීති අනපනත් කෙටුම්පත් සකස් කරලා ඒ දිලින් ඔවුන් හිර කරනවට වඩා ඔවුන්ට ඒ අවස්ථාව සලසා දීමේදී ඔවුන් දැනුවත් කිරීමේ නිසි වැඩපිළිවෙලකට යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම එසේ ප්‍රකාශ කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ රටේ නීතිවල ප්‍රශ්නයක් නිසාමද කියලා සරල උදාහරණයක් හැටියට ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි, දැන් විදේශ රටවල්වල රියදුරන් හැටියට සේවයට යනවා. සේවයට ගියාම ඒ සේවය කරන්නේ ඒ රටේ තියෙන නීතියට නීති ගරුකව, විනය ගරුකව, යුක්ති ගරුකව ඒ කාර්යභාරය කරනවා. නමුත් එතන ඉඳලා නිවාඩුවකට ලංකාවට එනවනම් ගුවන් තොටුපොළේ ඉඳලම ඒ නීති උල්ලංඝනය කරමින් තමයි ඔවුන් යන්නේ. ඒ අතරතුරේදී ජීවිතත් එක්ක සෙල්ලම් කරමින් යනවා. මේ රටේ නීති අනපනත් විධිමත් නැකම නැති නිසා නැවත ඒ රටට රැස්සාවට යනවනම් ඔව් එතනින් පස්සේ ආපහු ඒ රටේට අනුගත වෙලා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා මේ කාරණේදී අපි විශේෂයෙන් බලන්න ඕන දෙයක් තමයි මේ දඬුවම සඳහා දඩය වැඩි කරමින් ක්‍රියාත්මක කරනවා වගේම පෞද්ගලික ප්‍රවාහන සේවයේදී ඔවුන්ගේ රියදුරන් කවුද, රියදුරන්ගේ නිලැඳුම මොකද්ද, රියදුරන්ගේ පාවිච්චි කරන කාලවකවාන මොකද්ද, මෙන්න මේ වගේ කාරණා සංඛ්‍යාත්මක දත්තයන් අපි තොරතුරු එකතු කරගන්න ඕනේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඒ වගේම GPS තාක්ෂණය ඒකට ඇතුළත් කරලා නියාමනය කිරීමේ වගකීම ක්‍රියාත්මක කරන්නත්, අධිතාක්ෂණය ඒකට ඇතුල් කරලා කැමරා සහිතව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්, නියාමනය කරන කුටියක් ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතුයි කියන එක විශේෂයෙන් යෝජනා කරනවා. එසේ නොකරන්නේ නම් ඒ සඳහා අපි විධිමත් වැඩපිළිවෙලකට යා යුතුයි. මං හිතනවා රාජ්‍ය අමාත්‍යතුමනි, මම GPS තාක්ෂණය ලබා දීලා පාසල් දරුවන්ට ඒ සඳහා අපි මුදලක් ගෙවන්න සූදානම් වෙනකොට GPS තාක්ෂණය සම්බන්ධ කරලා තියෙනකොට ඒ බස් රථේ නෙවෙයි ගිහිල්ලා තිබ්බේ, මෝටර් බයිසිකලක ඒ යාන්ත්‍රණය හයි කරලා තිබ්බ නැති නිසා ඒක අරගෙන ඒ රූට් එකේ ගිහිල්ලා තිබ්බා. ඒ මුදල ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ මිනිස්සුන් මේ වගේ ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේවට දැඩිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපි ජීවිතත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. හිමල් සිරිපාල සිල්ලමතුමා කිව්වා වගේ එක අතකින් ජංගම දුරකථනේ, එක අතකින් සුක්කානම, ඒ සුක්කානමෙන් යන අතරොද ජීවිත ගණනාවක් ඔහුගේ අතේ. එයා ඒ වගේම ඔවුන්ට අවශ්‍ය නිසි පරිදි නිසි ස්ථානයක තමයි වාහනේ නතර කරන්නේ. ඒ නතර කරලා ඒ අයට හරියට වැසිකිලි කැසිකිලි පාසුකම්වත් සපයා ගන්න පුළුවන්කමක් නැති තැනක තමයි ඉන්නේ. හැබැයි ඔවුන්ට එන වරදාන සන්තෝෂම් නිසාම එතන නතර කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ අතරතුරේදී යම් කෙනෙක් බස් රථයේ ඉස්සරහා ගිහිල්ලා නැත්නම් තව බස් රථයක් ආවොත් එම ඒ රුපියල් 15ට හරි 20කට හරි ජීවිත ගණනාවක් විනාශ කරන තැනට යොමු කරනවා. මෙන්න මේ යොමු කිරීම වලකාලීම සඳහා ඒ දඩ මුදල වැඩි කරන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් යන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමනි, මම යෝජනා කරනවා පොලිසියත් ඒ වගේම ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් මෝටර රථ දෙපාර්තමේන්තුවත් මේ වගේ ක්‍රියාත්මක කරගෙන යනකොට වසර අවසානයේදී බලපත්‍රය දෙන්න සූදානම් වෙනකොට ඒ බලපත්තරේ ලබා දීමේදී පෞගේ අවුරුද්දේදී ඔහුට ලැබුණු දඬුවම් ඔහු ඒ රටේට ලැබුණු දඬුවම් දඩමුදල් කොතෙක්ද කියලා ගන්න කියන අර ක්ලියරින් සර්ටිෆිකේට් එකක් ගන්න ක්ලියරින් සර්ටිෆිකේට් එකක් ගන්න වැඩපිළිවෙලකට යන්න ඒ වැඩපිළිවෙල ගියාම ඔවුන්ට ලයිසන් එක නැත්තම් බලපත්‍රය දෙනවද නැද්ද කියලා එතනින් හිර කරගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා මොකද මේක තව තවත් ශක්තිමත් කරමින් යා යුතු වෙනවා මොකද ඒකට හේතුව තමයි දැන් ලීබනු නැති කරලා මිනි පෙට්ටි හදා ගන්නත් ලීගනු නැති වෙයි එතකොට මේ මරණ සංඛ්‍යාව වැඩි වුණොත් මරණ සංඛ්‍යාව තුළ ඔවුන්ට අවස්ථාව සලසන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා නිසා අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරනවට වඩා අපි එකිනෙකා දිහා කතා කරනවට වඩා අපිට අවශ්‍ය වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ මේ කාරණේදී මේ රටට අර බඩගින්න වගේම ගමනාගමන පහසුකම් සැපීමේදී ඒ වගේ විධිමත් වැඩපිළිවෙලකට යන්න. අපි රාජ්‍ය සේවය සම්බන්ධ කරගන්නකොට පොලිසිය සම්බන්ධ කරගන්නකොට පොලිසියත් ගැනත් අපි විශේෂ අවධානය යොමු කරගත යුතුයි රාජ්‍ය අමාත්‍යතුමනි. මොකද එහෙම කියන්නේ ඉර කපපුවම දුරකින්දලා බලලා ඒ ඉර කපපු එක්කෙනාකට දඩමුදල ගහනවට වඩා ඔහුට සන්තෝෂමක් හම් වෙනවනම් ඒ නිලැඳුමේ කප්පම් කරුව බවට පරිවර්තනය වෙනවා. නිලැඳුමෙන් කප්පම් ගන්න උදවිය බවට පරිවර්තනය කරනවා. ඒ වගේම තමයි ඔවුනුත් මේක ආදායම් උත්පාදන කරන මාර්ගයක් හැටියට සකසාගෙන ඒ නිලැඳුමේ තියෙන අයගෙත් ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ඥාතිවරුන්ගේ නමට බස් පර්මිට් තියාගෙන ඉන්නවා. ඔවුන් වරදක් කෙරුවොත් ඒ වැරද්ද ගැන කතා කරන්න ලියන්න කරන්න සූදානම් වෙන්නේ නැහැ. දඩකොලේකුත් නැති වෙන තැනට ඇවිල්ලා තියෙනවා. මේ ගැන අවධානය යොමු කරගත යුතුයි කාටද තියෙන්නේ කවුද තියෙන්නේ මේවා පරිගණක තාක්ෂණයට ඇතුල් කරගන්න. ඇතුල් කරගනිමින් මේ වගේ ක්‍රියාත්මක කරගෙන යන්න. ඒ දඩමුදල ලබා දෙනව වගේම මේ බලපත්‍ර හිමියා නැත්නම් බස් රථයේ හිමියා ඔහු කරන ඔහුට මේ දැනුම් දීම කරගත යුතුයි. අපි රියදුරා ගැන කතා කරනවා වගේම ඒ ධාවනය කරන ආදායම් උත්පාදනය කරන පුද්ගලයා ගැනත් අපි විවිධාකාර විදියට මැනලා ඒ වගේ අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ඔබතුමාට විශේෂයෙන් සඳහන් කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණේදී අපි සත්භාවයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ රටේ සමස්ත ජනතාවට ඒ අවස්ථාව සලසා දීමයි අපේ වගකීම තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කිරීමයි අපේ වගකීම තියෙන්නේ. ඒ නිසා මොන මොන ප්‍රශ්න තිබ්බත් අපි ඒ දන්න නීති සංග්‍රහයට ඒවා ඇතුල් කරලා ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. මේවට නොඑක් විදිහට ඇඟිල්ල දික් කරයි. අපි ඡන්ද බලාගෙන මේවා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රටක නීතියක් හරියට කෙරුවොත් ජනතාව ඡන්දය දුන්නත් නැතත් කරපු ක්‍රියාත්මක කරපු දේ කතා කරයි. අපි මංගල මුණසිංහ මැතිතුමාලා ගැන අපි අද කතා කරනවා. ළංගමේ බිහි කරපු අය ගැන කතා කරනවා. ළංගමේ දා ගිනාපු අයට ගැන කතා කරනවා. ඒ තිබ්බ නිසාම තමයි අද පෞද්ගලික ප්‍රමාණ සේවයත් තරංකාරී තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මැතිතුමනි මතක තියාගන්න මේ ළංගමේට සේවාවක් සපයනවා වගේම ඔවුන්ටත් දුන් සහතිකය ගත යුතුයි. ඔවුන්ගේ සිග්නල් නැත්තම් ඔවුන්ගේ තර සිග්නල් දැමීමක් එහෙම නැහැ. එහි පිරිසිදුභාවයක් නැහැ. මේ ගැන අවධානය යොමු කරගත යුතු වෙනවා. ළංගමය කියලා එක පැත්තකින් දීලා පෞද්ගලික ප්‍රවාහන සේවයට වෙනමම දඩමුදල් සහ වෙනම නීති රීති ගෙනවන නම් ඒකත් වැරදි. ඒ අතරතුරේදී ඒක අපි ආරක්ෂා කරගන්නවා නම් ඔවුන්ට විධිමත් සැලැස්මක් ඔවුන්ට ඒකාරයේ නියෝගයක් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම අර රියදුරන් පුරුදු පුහුණු කරන ආයතන තියෙනවා. ඒ පුරුදු පුහුණු කරන ආයතන ඒ සඳහා උපදෙස් මාලාවන් දීලා ඔවුන්ට සහතිකයක් දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක තව තවත් වැඩි දියුණු කරලා ඒ අවස්ථාව සලසා ගන්න සලසා දීලා ඔවුන් අතින් වැරද්දක් වෙනවා නම් ඒ ලකුණු ක්‍රමයක් තුල ක්‍රියාත්මක කරන්න. මම ස්තුතිවන්ත වෙනවා අර මැෂින් නැත්තම් ඒ උපකරණ අලුත් උපකරණ ගෙනල්ලා ඒ සඳහා අවස්ථාව සලසා දෙනවා නම් ඒ උපකරණ තුලින් ඔවුන්ගේ නියාමනය කිරීම සහ ඔවුන් අධීක්ෂණය කිරීම ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ සියලු දෙන සියලු කළමනා සියලු දේ එකතු කරගෙන ඒ ආකාරය ක්‍රියාත්ම කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න. එවගේම තමයි සමහර වෙලාවට දුන් සහතිකය ගැන කතා කරනු. දුන් සහතිකය දුම් බලන්න වෙනම ගානක් දෙන එක්දීදී ඒ දුන් සහතිකය දෙන්නක් පුළුවන් සල්ලි දීලා දුන් සහතිකය වානේදී බලන්නේ නැතුව දුන් සහතිකය දෙන. මෙන්න මේවට පෞද්ගලිකව කාලවකවානු අවුරුදු 6කට හරි අපි ආපුවම අපිට ඒක ගානක් හම් වෙනවා කියලා අපි හිතන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලින සැලැස්මකට අපි ආ යුතු වෙනවා. මේ කාගේ මුදල්ද? කා සඳහාද? මේකෙන් කීප දෙනෙක් විතරක් උත්පාදනය කරගන්න වැඩපිළිවෙලකට යනවට වඩා දීර්ඝ කාලින සැලැස්මකට අපි ආ යුතු වෙනවා. මෙන්න මේවා කොයි විදිහයට යන්නේ කියන එක ක්‍රියාත්මක කරන අවශ්‍ය පසුබිම සකස් කරන්න ඕනේ.
ඔබතුමා අවසන් කළ යුතුයි දැන්.
විනාඩියක් දෙන්න නියෝජක කතානායකතුමනි, මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව අද යම් මට්ටමකට ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ස්තුතිවන්ත වෙන කොමසාරිස්තුමනි. ඒ වගේම ඒ සඳහා නියාමන කිරීම වැදගත්කම නැත්තම් ඒක අරක්ගත්ත කුම්බාණ්ඩය තුළ රිංගල ඉඳලා ඒකෙදි කරපු දේවල් පිළිබඳව කොතෙක් දුරට තියෙනවද කියලා බලන්න ඕනේ. එනිසා එතෙන්දී මොන තරම් මුදල් අවභාවිතා කරලා තියෙනවද, මොනතරම් රාජ්‍ය දේපල අවභාවිතා කරලා තියෙනවද, මොන විදියට වාහන පර්මිට් ගන්න කොයි විදියට දුන්නද කියන එක ඒ ගැන තොරතුරු ගලාගෙන ආපු ආකාරය දිහා හොඳට හොයලා බලන්න ඕන. නමුත් ඒ වගේ ක්‍රමක්‍රමයෙන් විවිධාකාරයෙන් ක්‍රියාත්මක කරගෙන යනකොට කැමරා තුලින් ඒවා බලා ගන්න පුළුවන් නම් ඒ තුලින් කටයුතු කරන්නත් GPS තාක්ෂණය හඳුන්වා දීලා ඒ තුලින් නියාමනය කිරීමේ වගකීම ක්‍රියාත්මක කරන්නත් සූදානම් කටයුතු කරන්න කියලා යෝජනා කරමි. මට අවස්ථාව සලසා දීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා, ඔබතුමාගේ විනාඩි 12යි.
ස්තුතියි නියෝජක කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ අදහස් දැක්වූ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට. විශේෂයෙන්ම අපේ හිටපු අමාත්‍යතුමා, එතුමා පෞද්ගලික ප්‍රශ්නත් පිළිබඳ අමාත්‍ය ධූරය දැරුවා කාලක් පසුගිය රජයේ. එතුමා එතා මේ විශේෂයෙන්ම ජාතික ප්‍රවාහන කමිසම සභාව ගැන විශේෂයෙන්ම දන්නවා. එතුමා ඒකේ තියෙන ප්‍රශ්න සියල්ල හොඳින්ම දන්නවා. ඒ නිසා තමයි එතුමා ඒ පිළිබඳව දැනුවත් කළේ. අපි විශේෂයෙන්ම ලංකාවේ සාමාන්‍යයෙන් පුද්ගලික බස් රථ 21000ක් පමණ තියෙනවා. මේ 21000න් 3500ක් පමණ තමා නියාමනය වෙන්නේ ජාතික ප්‍රවාහන ගමනාගමන කමිසම සභාවෙන්. අනිත් බස් රථ සියල්ලම මාර්ගස්ත මගී ප්‍රවාහනයේ පළාත් 9 තහත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අන්තර් පළාත් බස් රථය 3500 නියාමනය කරන ලංකා ගමන ජාතික ගමනාගමන කමිසම සභාවේ ඒ තියෙන ප්‍රශ්න දැන් නව සභාපතිවරයා විසින් හඳුනාගෙනමින් අපේ අමාත්‍යංශය තුළින් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. විශේ෷යෙන්ම පසුගිය කාලේ අපි දන්නවා ඒකේ ප්‍රශ්න විශාල ගොඩක් තිබුණා. ඒ නිසා ඒවා අපි හඳුනාගෙන ඒට අවශ්‍ය පිළියම් ලබා දීම සඳහා ඔබතුමා කිව්ව GPS තාක්ෂණය යොදාගෙන ඒ අවශ්‍ය වැඩ කටයුතු අපි දැනට කරගෙන යනවා. ඒ වගේම අපි දැනට මේ රජයේ වශයෙන් රජයෙන් තීන්දුවක් කරන් තියෙනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන යටතේ පුද්ගලික බස් රථ හිමියන්ට තමන්ගේ බස් රථයේ වෙනුවට අලුත් බස් රථයක් ගන්නවා නම් ඒ බස් රථයට රුපියල් මිලියන 100ක මිලියන 10ක කියන්නේ කෝටියක ලක්ෂ 100ක ණයක් ලබා දෙනවා 3.5 පොලියට. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙන මේ බස් රථ ඇණිය යම් කිසි වෙනසක් බවට පත් කරන්න. මොකද නිදහසෙන් පස්සේ මේ බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලයේ ජනසතු කළාට පසුව අපි මේ වසර ගානේම දැක්කේ එකම බස් රථ. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා නව අමාත්‍යවරයා යටතේ මගේ ප්‍රධාන කටයුත්තක් තමයි මේ බස් රථ ඇණිය යම් කිසි නවීකරණයකට ලක් විය යුතුයි කියලා. ඒ නිසා අපි එමෙතුමනි අපේ අමාත්‍යංශයේ සියලුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන ප්‍රතිනිධි සභාව, මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව සියලු දෙනාම එකතු වෙලා අපි බස් රථවල පිරිවිතර 9ක් හැදුවා. අපි මේ රටට මෙතෙක් දානයනය කරලා තියෙන්නේ විශේෂයෙන්ම ලොරි චැසිවල තියෙන බස් රථ කියලා ඔබතුමා දන්නවා මේ සියල්ලම. ඉතින් ඒ නිසා අපි මහ ජනතාවට පහසුවෙන් ගමන් කරන්න බස් රථ ගෙන්වීම සඳහා වැඩපිළිවෙළක් එන්න මූලික වැඩපිළිවෙළ ගරු ඇමතුමාගේ අවධානය යොමු වෙලා අපි පිරිවිතර 9ක් හැදුවා. ඒතකොට ඒ අවස්ථාවේදී මෙතන නැති වුණත් ගලප්පති ඇමතුමා මන්තුමා කිව්වා ආබාධිතයන් ගමන් කිරීම සඳහා පත්ල පහත් බස් රථ යොදවන්න ඕනි කියලා අපේ පිරිවිතරවල ඒකත් අපි අටවත් කරලා තියෙනවා. එනිසා ඉදිරියේදී ලංකාවට එන බස් රථ කිසිම විදිහකට ලොරි චැසිවල බස් ගේන්න බෑ. අපි හදපු පිරිවිතරවලට තමයි බස් රථ ගේන්න පුළුවන්. දැන් ඒ සියල්ලම අපි අනුමත කරගෙන මොටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඒ පන්තර ඇතුළත් කරලා තියෙනවා රෙගුලාසි විදිහට. විශේෂයෙන්ම ඒ පත්ල පහත් බස් රථ ආපුහම ඒ ආබාධිතයන්ට ඒ බස් රථයේ තුලට තමන්ගේ රෝද පුටුව ඇතුළත් කර ගැනීමේ හැකියාව සහ ඒ රෝද පුටුව බස් රථයේ තුල තියාගෙන ගමන් කිරීමේ හැකියාව සහිත විශේෂයෙන්ම වායු සමීකරණය කරන බස් රථවල ගමන් කිරීමේ හැකියාව මම හිතනවා ශ්‍රී ලාංකීය ජනතාවට මේ වසර තුල අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අපේ අමාත්‍යාංශය තුල ලංකා ගමනාගමන මණ්ඩලෙත් ප්‍රශ්න රාශියක් තියෙනවා. නමුත් ඒ ලංකා ගමනාගමන මණ්ඩලයේ දවසකට බස් රථ 5,525ක ජනතාවක් ගමන් කරනවා. ඉතින් එහි තියෙන හිටපු ඇමති නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා කිව්වා වගේ එතුමාගේ කාලයේදී අපි මේ ලාභ ලබන තත්ත්වයක් බවට පත් කළා. කෝටි 200ක ලාභයක් පසුගිය වසරේදී අපි ලැබුණා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපි මේ ලංකා ගමනාගමන මණ්ඩලයත් පුද්ගලික බස් රථත් ඒ නවීකරණය කිරීමෙන් ජනතාවට හොඳ පහසුකම් සේවයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ e-motoring ව්‍යාපෘතිය අපි විශේෂයෙන්ම දැන් ආරම්භ කළ අවසන් කිරීම අධීරේ තියෙනවා. ඒක තව විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ එය වරායයට සම්බන්ධ කරන්න ඕනේ. විශේෂයෙන්ම වාහන ලංකාවට එන්නේ හම්බන්තොට වරායෙන්. ඒතර කොළඹ වරාය මේකට සම්බන්ධ කිරීම කරන්න ඕනේ. ඒවට තව විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. නමුත් මම හිතනවා මේ වසර තුල e-motoring ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේ වර්තමාන මොටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා උනන්දු වෙලා ඒ වැඩ කටයුතු කරයි කියලා. විශේෂයෙන්ම අද අපිට මේ දඩු මුදල් වැඩි කිරීම ගැන අපේ හිටපු ඇමතිතුමා ඉතාමත්ම සාධනීය ලෙස කතා කිරීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. නමුත් අපේ මේ විශේෂයෙන්ම ගලප්පත්ති මන්තුමා කිව්වා ආරක්ෂක අංශ යොදවලා මේ අනතුරු අවම කිරීම වැඩවටහනක් කරනවා මිසක් මේ දඩු මුදල් වැඩි කිරීම මේක සුසු නැහැ කියලා. අපි මේ දඩු මුදල් වැඩි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව. දැන් ඉතා සුළු දඩ මුදලක් තිබුණාම ඒක ඒ සුළු දඩ මුදලක්ද කියලා මේ වැරද්ද කිරීම පෙළඹෙනවා. ඉතින් ඒකයි විශේෂයෙන්ම අපි මේ දඩ මුදල් වැඩි කිරීමට තීන්දුව කළේ මේ මාර්ග අනතුරු අවම කරන්න. දඩ මුදල රුපියල් 500යි 1000යි තිබුණා නම් ඉතින් ඒක සුළු ගාණක්. ඒ නිසා මේක කෙරුවට කමක් නැහැ කියන මතයක් මනසේ ඇති වෙනවා. ඒක සාමාන්‍ය පුද්ගලයන් පුද්ගලයේ ගතියක්. ඒ නිසා තමයි වැඩි මුදලක් වැඩි කරලා තියෙන්නේ. සමහර අය ඒ අවස්ථාවේදී ඊට වැඩි මුදලකුත් කිව්වා. මොකද මම මේ පළවෙනි සාකච්ඡාවේ හිටියා. ඒ සාකච්ඡාවේදී මේට වැඩි වැඩි මුදල් යෝජනා වුණා. නමුත් අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. සාධාරණ ගානක් මේකට දඩයක් තමයි නියම කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මම හිතනවා මේ කිරීම තුලින් අපේ රටේ යම්කිසි ඒ තියෙන රියදුරන් කරන වැරදි හිතාමතා කරන වැරදි අඩු වෙයි කියලා. හිතාමතා කරන වැරද්ද මොකද්ද? බීමතින් රියපැදවීම. ඒ කියන්නේ බීමතින් රියපැදවීම තමයි හිතාමතා කරන වැරද්දක්. ඒ වගේම අධික වේගෙන් රියපැදවීම හිතාමතා කරන වැරද්දක්. විශේෂයෙන්ම අනිත් සෑම රියදුරු බලපත්‍රයක් නොමැතිව රියදාවනය කිරීම තමයි හිතාමතා කරන්නේ. එතකොට ආරක්ෂණා වර්ණයක් නොමැතිව ධාවනය කිරීම හිතාමතා කරන්නේ. රියදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකුට රටේ ලබා දෙන්න හිතලා. ඉතින් ඒක නිසා මේ හිතාමතා කරන වැරදි, තමන් හිතලා කරන වැරදි සියල්ලම මම හිතනවා මේ දඩ මුදල් වැඩි කිරීම තුලින් නැවති. එහෙම වුණාම ඒ තත්ත්වයෙන් සිදුවන රියානතුරු අවම වෙයි. එනොත් අපිට දවසකට මේ 8ක් 9ක් අතර මිය යන ප්‍රමාණය අපිට අවම කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒක ඒ නිසා තමයි විශේෂයෙන් මේ වැඩපිළිවෙල අපි දියත් කළේ. හැබැයි මේ පනතට විශේෂයෙන්ම අපේ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ සභාපතිතුමා දැන් පැමිණෙනවා අපේ සමන් රාජපක්ෂ මහත්තුමා. අපි ඊයේ ඒ ආංශික අධීක්ෂණ කාර්යක සභාව පැවැත්වු අවස්ථාවේදී මේම පනතට යම්කිසි සංශෝධන කීපයක් ඉදිරිපත් කළා. ඒ සංශෝධන ඒ කාර්ක සභාවේ අනුමත වුණා. ඒ සංශෝධනත් මම හිතන්නේ අද එතුමා ඉදිරිපත් කරා. ඒ සංශෝධන සහිතව මෙම මේ පනත අපි අනුමත කරගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ චාර්ල්ස් නිර්මලනාදන් මහත්තුමා කිව්වා දැඩි නීති ක්‍රියාත්මක නොවීම නිසා තමයි මේ මාර්ග නීති මේ මාර්ග අනතුරු වැඩි වෙන්නේ කියලා. ඒක නිසා තමයි අපි දඩ මුදල් වැඩි කළේ. ඒ වගේම CCTV කැමරා CCTV මේ කැමරා සවි කිරීම ගැන කිව්වා. අපි ඒ පිළිබඳව විශේෂයෙන්ම යම්කිසි වැඩ කටයුතු මූලික වැඩ කටයුතු අපි සකස් කරලා තියෙනවා. ප්‍රධාන අධිවේගී මාර්ගවල අපි CCTV කැමරා සවි කරලා තියෙනවා. ඒ වගේම අනිත් මාර්ගවල සවි කිරීම සඳහා අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සභාපති ශෂිදර කොරාවගඩ මැතිතුමා මේ නියාමනය කිරීම සඳහා මේ රියදුරන්ගේ තියෙන ප්‍රශ්න ඒ හැම අවස්ථාවකම සාකච්ඡා කරමින් ඔවුන්ට විශේෂ පුහුණු පන්ති පවත්වමින් මාර්ග අනතුරු අවම කිරීම සඳහා විශේෂ වැඩ කොටසක් කරනවා. එතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පනත සංශෝධනය කිරීම සඳහා අපිට සහයෝගය ලබා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ලේකම්වරු, ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීතුමිය ඇවිල්ලා ඉන්නවා එතුමිය, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා, මේට සහභාගී වූ සියලුම නිලධාර මහත්මාත් වෙන මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. මොකද අපේ කාලේ අපේ මේ රටේ තියෙන විශේෂ මාරක අනතුරු සහ මාර්ග අනතුරු අවම කිරීම සඳහා අපිට යම්කිසි දායකත්වයක් සැපීමට හැකිවීම සහ එතුමාලාගේ දායකත්වය මේ සඳහා ලබා දීම පිළිබඳව නිසා විශේෂයෙන්ම අද අපේ විවාදයට සහභාගී වූ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් මම මෙම පනතේ සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මෝටර් වාහන සංශෝධන පනත් කිටුපා දෙවැනි වර කියෙම සභාවකද කාර්ය සභා අවස්ථාව. මෝටර් වාහන සංශෝධන පනත් කිටුම් පත පළවෙනි මගන්තිය සභාවකද සංශෝධන, දෙවැනි මගන්තිය සභාවකද සංශෝධන, තුන්වැනි මගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ප්‍රවාහන සම්නිවේදන පිළිබඳ ආංශික අධිකරණ කාර්ය සභාවේ සභාපති ගරු චමල්රාජපක්ෂ මැතිතුමා,
තුන්වන පිටුව හත්වන පේළිය ප්‍රධාන ප්‍රඥාප්තිය 141 වන වගන්තියට ඉක්බිතිවම ඇතුළත් කරනු ලබන ප්‍රධාන ප්‍රඥාප්තිය 141 ආ වන වගන්තිය වශයෙන් පලාත්මක විය යුතු අලුත් වගන්තිය පහත පරිදි සංශෝධනය කරනු ලැබේ. තුන්වන වගන්තියේ 140 සහ 141 වන වගන්තිවල යන වචන වෙනුවට 140, 141 සහ 142 දෙවන වගන්තිවල යන වචන ආදේශ කිරීම.
සභාවකද? හතරවෙනි වගන්තිය සභාවකද? පස්වෙනි වගන්තිය සභාවකද? හයවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු චමල් රාජපක්ෂ මැතිතුමා,
අසන පිටුව 21 වන පේළිය සහ 22 වන පේළිය ප්‍රධාන ප්‍රඥාප්තිය 196 වන වගන්තියේ 5 වන උපවගන්තියේ ආ ඡේදයේ අතුරු විධානයන්ට ඉක්බිතව එකතු කරනු ලබන ඡේදය පහත පරිදි සංශෝධනය කරනු ලැබේ. යටත් විය යුතුය යන වචන වෙනුවට මෙන්ම 215 ආ වගන්තිය යටතේ නියම කරන ලද ස්ථානීය දඩ මුදලකට යටත් විය යුතුය යන වචන ආදේශ කිරීම.
සභාවකද? හත්වෙනි මගන්තිය සභාවකද? අටවෙනි මගන්තිය සභාවකද? නවවෙනි මගන්තිය සභාවකද? දහවෙනි මගන්තිය සභාවකද? 11වෙනි මගන්තිය සභාවකද? 12වෙනි මගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු චමල් රාජපක්ෂ මැතිතුමා,
අටවන පිටුව ප්‍රධාන ප්‍රඥාප්තියේ 224 වන වගන්තිය පහත පරිදි සංශෝධනය කරනු ලැබේ. 224 වන වගන්තියේ රුපියල් 2500කට නොඅඩු සහ රුපියල් 3500කට නොවැඩි දඩයකටද දෙවන වරට වරදකරු කරනු ලැබීමේදී රුපියල් 3500කට නොඅඩු සහ රුපියල් 5000කට නොවැඩි දඩයකටද තුන්වන හෝ පසු අවස්ථාවකදී වරදකරුව කරනු ලැබීමේදී රුපියල් 5000කට නොඅඩු සහ රුපියල් 25000කට නොවැඩි දඩයකටද යටත් විය යුතුය යන වචන වෙනුවට රුපියල් 2500කට නොඅඩු සහ රුපියල් 7500කට නොවැඩි දඩයකටද දෙවන වරට වරදකරු කරනු ලැබීමේදී රුපියල් 7500කට නොඅඩු සහ රුපියල් 15000කට නොවැඩි දඩයකටද තුන්වන හෝ පසු අවස්ථාවකදී වරදකරු කරනු ලැබීමේදී රුපියල් 15000කට නොඅඩු සහ රුපියල් 25000කට නොවැඩි දඩයකට යටත් විය යුතුය යන වචන ආදේශ කිරීම.
සභාවකද? 13වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු චමල් රාජපක්ෂ මැතිතුමා,
9වන පිටුව දෙවන පේළිය ප්‍රධාන ප්‍රඥාප්තියේ දෙවන උපලේඛනයේ එහි 10වන අයිත්තමය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කරනු ලැබේ. ප්‍රධාන ප්‍රඥාප්තියේ දෙවන උපලේඛනය එහි 10වන අයිත්තමයේ 140 සහ 141 යන වචන වෙනුවට 140, 141 සහ 142 යන වචන ආදේශ කිරීම.
සභාවිකකද?
අයි.
14 වගන්ති සභාවිකකද?
අයි.
පඤ්ජාප්ති වගන්ති සභාවිකකද?
අයි.
නාමයේ සභාවිකකද?
අයි.
පාර්ලිමේන්තු යළි රැස්ව. පනත් කෙටුම්පත කාර්ක සභාවේ සලකා බලා සංශෝධන සහිතව සම්බන්ධ කරන ලද දනෝන් කැමැත්තෙමි තුන්වර කියෙම ගරු ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කියවිය යුතුයි යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදාපත්වල මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාවේකකද?
අයි.
මෝටර් වාහන සංශෝධන පනත් කිටුම්පද තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පස්වරු 1:30 දක්වා දිවාහාරයට පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනවා.